Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Sambuddhassa ඊළඟට තා ටිකක් දවල් වෙලාවක හින්දා කට්ටියට සාකච්ඡා හිමත් කරන්න පුළුවන් මොනවාරි ගැස්ස දැන් තියෙනවා නම් අනිත්‍ය මෙනි කිරීම දුක්ඛ අනාත්ම ලක්ෂණ ගැන ඒකේ දැන් එනවා මේ මෙහෙම පොළවේ මත ඉඳලා යම් යම් දේවල් මිනිස්සු කරනවා වගේ මේ මිනිස්සු පින් කරනවානේ තමන්ගේ වමත්වය මුල් කරගෙන මට ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා මගේ අනාගතය යහපත් වෙනවා කියලා. ඒත් එහෙම ආත්මයක් නැත්තම් මම කියලා දෙයක් නැත්තම් මේ මොකටද කරන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ ඔය කියන්නේ මේ ආත්මයක් තියෙනවා කියලා. එතකොට මෙයා ටිකක් මොම කපටිකේ මේ දැන් උසාරි පිටසක් රැස් වෙලා ඉන්නවානේ. එයා කියනවා ඔව් මම කියනවා මේ ආත්මයක් තියෙනවා කියලා. මං විතරක් නෙමෙයි මේ ඔක්කොම කියන ආත්මය තියෙනවා කියලා කියන උත්තරය දුන්නා. ඒ එහෙම කිව්වේ. කියන්නේ මේ රසලයින ලිච්ඡවි රජ දරුවෝ ඔක්කොම කියන්නේ ආත්මයක් තියෙනවා කියලා කියලා කිව්වා. ඒ කියන්නේ මෙයා කල්පනා කරා මේ මොකක් හරි අවුලක් ගියොත් දැන් මෙයා දෙන උත්තරේ. ඒතර මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැනේ. අනිත් කට්ටියත් ඔක්කොම තමන්ගේ ගොඩේනේ. ඉතින් ඔක්කොම කට්ටිය තමන්ගේ ගොඩේට දාගෙන විදිහට තමයි උත්තරේ දෙන්නේ. මමත් කියන්නේ මෙහෙමයි, මේ හැමෝමත් මෙහෙම කියනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට අහුවුනේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ يعني අනිත් අයගෙන් ඔයාලට වැඩක් නැහැනේ. ඔයා කියන එක හරියට කියන්නේ. අනිත් අය නෙමෙයි මෙතන වාදයක ඔයා කියන එක හරියට කියන්නේ. ඔයා කියන්නේ මේක ආත්මද අනාත්මද කියලා. ඒතර දැන් මෙයා පිළිගත්තා ඔව් මේක මං කියන්නේ ආත්මයක් තියෙනවා කියලා. දැන් බුදුදහමේ ගත්තහම ඔය ආත්මයි ආත්මයක් අපි නැහැ කියලා නිකන් කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන විදිහක් තියෙනවා. දැන් නිකන් මම කියලා දෙයක් නැහැ කියලා කිව්වහම මේ එක එක මනුස්සයල එක එක දේවල් හිතෙන්න පුළුවන්. මොකුත් නැද්ද කියලා. එතකොට දැන් අපි මේ ඔක්කොම අනිත්‍යයි කියනවානේ. අනිත්‍යයි කියලා කිව්වට මේ එහෙනම් මොකුත් නැද්ද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම කියලා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය කියන විදිහක් තියෙනවා. කියන්නේ රූපේ ආත්මයක් නැහැ කියලා. වේදනාවේ ආත්මයක් නැහැ කියලා. සංඥාවේ ආත්මයක් නැහැ, සංස්කාරයේ ආත්මයක් නැහැ, විඥානයේ ආත්මයක් නැහැ කියලා. කියන්නේ මේ රූපේ කියලා කියන්නේ අනිත්‍ය දෙයක් නේ. ඉතින් ඒක නිසා මේ ඒකේ මෙහෙම මේක මගේම කියලා ගන්න දෙයක් නැහැ කියලා. නමුත් දැන් ඔකේ මෙහෙමනේ මිනිස්සුන්ට හිතන විදිහ හැම තිස්සෙම බලන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් තමන් ගැන රචනාවක් ලියන්න කිව්වොත් ඔබ ගැන විස්තරයක් කරන්න කියලා කිව්වොත් මිනිහෙක් සාමාන්‍යයෙන් කියනවා මම පිරිමි හෝ මම මේ වයසේ ඉන්න කෙනෙක් කියලා තමන්ගේ රූපය ආකාරය තමයි දක්වන්නේ. මම තලෙලුවේ හරි සුදු පාටයි හරි කළු පාටයි. ඊට පස්සේ ඇඟේ උස කොට ගැන මම මෙච්චර උසයි කියලා ඔහොම රූප විස්තර දක්වනවා. ඊට පස්සේ යා කියනවා මේ ආගේ දන්න දේවල් ගැන. මම මේ දේවල් හදාගලා තියෙනවා, මේ දේවල් දන්නවා, මේ අය වඳුරනවා. කොයි විදිහට තමන්ගේ මානසික පැත්ත විස්තරෙත් කියන. එතකොට අපි අනිත් මිනිස්සුන් හඳුන්වන්නේ මේ විදිහටනේ. අර මම ඉස්සෙල්ලා කිව්වේ අර හරකොට මිනිස්සයා, අර කළු මිනිස්සයා. එහෙම නැත්නම් මේ උස කෙනා, සුදු කෙනා කියලා රූපෙනොත් අපි මිනිස්සුන්ව හඳුන්වනවා. සමහර මානසික දේවල් වලට තල්ලුනවා, තරහ යන කෙනා, අර පිස්සු හැදිච්ච කෙනා. එහෙම නැත්නම් මේ ඉගෙන ගත්ත දෙයක් අනු කියන අර මේ ගිහිල්ලා ඉගෙන ගත්ත එක. එහෙම මිනිස්සුම හඳුන්වනවා. ඔය දෙකෙන් හඳුන්වනවා සමහර අය. මේ කළු කොට මොඩ මනුස්සය කියලා කිව්වා. නාම රූපයි දෙකෙන්ම තේ මේහල ආතලක් කරනවා. එතකොට අර මේ බුදුදහමේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙතන මොකුත් නැහැ කියන නෙමෙයි. මේවා හට ගන්නවා, අපේ ජීවිතය දැන් මේ පවතිනවා කියලා කියන්නේ මේ සිතුවිලි හට ගන්නවා. රූප ඊට උපකාර වෙනවා. මේ වෙලාවේ ඔයගලන්ගේ ජීවිතය පවතිනවා කියලා කියන්නේ මොකක්ද? මේ වෙලාවේ Tamanට මේ සද්දය ඇහෙනවා. එතකොට ඇඟ දැනෙනව මොනවා හරි. එක එක දේවල් කල්පනා වෙනවා, කරුණු කාරණා ගැන. ඒතර ඔය දැන් සද්දයක් ඇහෙනනම් ඒකට සම්බන්ධව කනක් තිබුණා වෙන්න ඕනේ. සද්දෙත් එකතු වෙන ඇහිීමක් කියලා දෙයක් වෙනවා. අපට පේනවා. එතකොට ඇහත් ඒකට හේතුවක් වුණා, රූපත් හේතුවක් වුණා. ඒතකොට අපට කියන දැනීමක් හටගන්නවා. ඒකට අපි කියන චක්කු ඉන්නවා. ඉතින් මේ වෙලාවේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඔය කියන නාම රූප ධර්ම හට ගන්නවට. දැන් අපි මිනිහෙන් ජීවත් වෙනවා කියලා සාමාන්‍යයෙන් කියන්නේ කොහොමද? එයාගේ නාඩි බලනවානේ, හදවත වැඩ කරනවාද, එයාගේ ඇඟේ රස්නේ තියනවාද, ඔය ටික බලනවානේ. ඒක එක පැත්තක්. මිනිහ නිකන් වැටිලා හිටියොත් එතකොට ඒක එයාගේ රූපේ වැඩ කරන්නත් ඕනි හරි විදිහට. ඇඟේ රස්නේ තියෙන්න ඕනි, හදවත වැඩ කරන්න ඕනි. ඔලගේ ටිකක් තියෙනවා. ඊට පස්සේ මිනිහ ජීවත් වෙනවා කියලා අපි කියනවා මේ යා කල්පනා කරනවා නම්, දැනෙනවා නම්, යා කරනවා හරි හිතෙනවා නම්, විඳිනවා නම් අපි කියන ජීවත් වෙනවා කියලා. ඒතර දැන් ඔය කියපෝ අර ඉස්සෙල්ලා මම එක භාවනාවක් කරේවි. මේ එක එක දේවල් තමයි දැනුවත් වෙනවා කියලා. ඒ දැනුවත් වෙනවා කියන ඒවා එක එක වෙලාවෙ එක එක දේවල් ආවට ගැන, අනිත් අය ගැන, ඇගේ වේදනාව ගැන. දැන් කල්පනා කරන්න බලන්නේ ඒ එකක්වත් හටගත්තේම නැත්තම්. ඒ කියන්නේ මේ වෙලාවේ මේ තමන්ට මේ සද්දය හුඟෙන්නේ නැත්තම්. ඇගේ රිදිල්ලක් දැනුනේ නැත්තම්. ඊළඟට වෙන දහම් කාරණයක් ගැන හිතුනේ නැත්තම්. තමන් ඉරියව්ව ගැන දැනුනේ නැත්තම්, අවට ඉන්නේ කවුද කියලා දැනුනේ නැත්තම්. ගෙදරද වේදයක් ගැන මතක් වුණෙත් නැත්තම්. තමන්ගේ ජීවිතේ කොයි වගේද කියලා. එතකොට පේනවා එහෙනම් ඒක අපි ජීවත් වෙන්නේ නැහැ වගේ. දැන් රූප වැඩ කරා, අර සිතුවිලි හටගත්තේ නැත්තම්, දැනුම් නැත්තම්, මතක් වුණ නැත්තම්, වෙන දෙයක් අලුත් දේවල් දැනුම් නැත්තම් ජීවත් වෙන්නේ නැහැ වගේ. එහෙනම් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ රූපය ඇසුරු කරගෙන සිත පහළ වෙනවා. ඇසැසුරු කරගෙන අවට ගැන දැනනයි කියලා අපි කියන චක්කු විඤ්ඤාණය. එතකොට එන අපි ජීවත් වෙනවා කියලා හැමතිස්සෙම කියන්නේ මේ හටගත් අවස්ථාවක තමයි අපි තමන් ඉන්නේ. මැරිච්ච වෙලාවක නෙමෙයි, හටගත් අවස්ථාවක ඉන්නේ. අවට දැනෙනවා මොනවා හරි කල්පනා වෙනකොටත්, ඒ කියන්නේ ජීවිතයේ ඒතුළ ගත වෙනවා. එහෙනම් මේ ජීවිතය අවබෝධ කරගන්නවා කියන්නේ මොකද්ද? මොනව අවබෝධ කරගන්නවටද? ඒ නාම රූප අවබෝධ කරගත්ත කියන්නේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා අවබෝධ වුණා කියන්නේ. ඇයි දැන් ජීවිතය කියන්නේ ඔයින් බාහිරව නෑ. රූප උපකාරේ වරින් වර සිත හටගෙන ජීවත් වෙනවා කියලා කියන්නේ. දැන් සමහර සිතුවිලි නම් රූපේ උපකාර වෙනවාද කියලා හිතෙන්න කියලා එන්න බ්ලැක් ඇන් දැන් වලට අවට පේන්න නම් අවට ගැන දැනෙන්න ඒ දැනීමේ සිතේ යන ඇහැ කියන රූපේ පාටයි ඕනි කියලා තේරෙනවානේ. හැබැයි නිකන් කල්පනා වෙන දේවල් එක එක අපි ඇස් අහගෙනත් එක එක දේවල් කල්පනා කර කර හිතන්න පුළුවන්. අපි තීරණ ගන්නවා අනාගතය ගැන. ඒ වෙලාවෙත් තමන් ඒ හිතන එකත් එක්ක ජීවිතේ ගත වෙනවානේ. ඒක මොකක්ද? ඒකට රූපේ උපක අවශ්‍යද? කියන්නේ ශාරීරික උපකාරය අවශ්‍යද? එහෙම එහෙම කල්පනා කර කර ඉන්න. ඈ? දැන් මේ කල්පනාවල් ශරීරේ නැති එක්කෙනෙක්ට එනවද? නෑ. අපිට මුතේරණාට ඒකටත් ශරීරය අවශ්‍යයි. අර අරවන රියෝ මතේ නැණ සද්දයක් ඇහෙන්න නම් කන ශරීරයේ පිටලා තියෙන කනයි සද්දේ අවශ්‍යයි. ඇහෙනවා කියන්නේ කනයි සද්දේ නෙමෙයිනේ. නමුත් ඒ දෙක අවශ්‍යයි. ඒ වගේ නිකන් ඇස් වහගෙන හරි මොනවා හරි බර කල්පනාවට යෙදෙන්න මේ ශරීරේ අවශ්‍යයි. ඒක හොඳට තේරෙනවා. දැන් මොනවා හරි ජීවිතේ කලන්ත දාලා තියෙනවා නම් කවුද හරි තව කලන්ත දාලා තියෙන වෙලාව තමන්ට මොනවා හරි දේවල් කල්පනා කරගන්න පහසු වුණාද මේ වෙනදා වගේම කල්පනා කරාද? නිකන් හිතන්නේ විදිය ගොඩක් මේ අමාරුවෙන් කරගන්න. ඒ වගේ නිකන් ඇඟ ගොඩාක් අප්‍රාණික වෙච්ච වෙලාවක මොනවා හරි දෙයක් කල්පනා කරගන්න තියෙන හැකියාව අඩුයි නේද? ඒතර ඇඟ නැත්තටම නැති වුණා. මේ මොනක් හිතෙන්නේ ඊට පස්සේ. ඒතර අපි කියනවා මලක් කියලා. එහෙමනම් ඊට පස්සේ අර වෙන ඇඟක් ඕනි අලුත් හිතක් පහළ වෙයි. එහෙනම් මේ නිකන් එක එක දේවල් මතක් වෙන එකටත් මේ රූපේ සම්බන්ධය. එතකොට රූපේ සම්බන්ධ නැති එක ලෝකයක් තියෙනවා. ඒකට අපි කියනවා අරූප ලෝකෙ විතරයි. නැත්තම් සාමාන්‍යයෙන් දෙවියෙක්ගේ, බ්‍රහ්මයෙක්ගේ, අපාය සත්වයෙක්ගේ සියල්ලංගෙම රූපේ සම්බන්ධයි. හිතුවි වැඩ කරන්නේ. ඉතින් මේ දෙකේම මේ සහ සංයෝගයෙන් හට ගන්නවට තමයි, හටගෙන තියනවට තමයි මේ වෙලාවේ ඕගොල්ලෝ ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ සිතුවිලි රූපය ඇරෙන තව දෙයක් නෑ මම ජීවත් වෙනවා කියලා. මගේ ජීවිතේ කියන්නේ ඒවා. ඒවා හටගෙන තියෙන බව. මේ වෙලාවේ තමයි ජීවත් වෙනවා කියන්නේ. ඉතින් සමහර අය අහනවානේ බුදුරණවහන්සේලාට ඇවිල්ලා ප්‍රශ්න. මේස ජීවයත් ශරීරයත් දෙකක්ද කියලා. සමහර අය අහන එකක්ද කියලා. ඒ ජීවේ කියලා ඒගොල්ලෝ අහන්නේ මානසික පැත්ත. දැනෙනවා, හිතෙනවා, කල්පනා වෙනවා, ඒ පැත්ත ගැන අහන්නේ. ශරීරය කියලා අහන්නේ මේ ඇඟ ගැන අහන්නේ. ඒක දෙකක්ද කියලා. එහෙම නැත්නම් එකක්ද කියලා. දෙකක්ද එකක්ද? ඒක බුදුරණවහන්සේ මොකද ඒකට දුන්න උත්තරේ? කියන්නේ මේ සමහර අය කියනවානේ මේක ඔක්කොම මේ මොඩෙල් තමයි වැඩ කරන්නේ කියලා. විහිිත කියලා අමුතු දෙයක් නැහැ. මොළේ වැඩ කරනවා. ඒතර ඒ අය කනුව මොකද්ද? ජීවයයි ශරීරයයි දෙකම එකයි. සමහර වෙය සමහර ආගම් තියෙනවා. ඒ Hindu ආවගේ ආගම් වල මරුණට පස්සේ අපේ ආත්මය යනවා වෙන තැනකට, වෙන ශරීරයකට. ඒතර ඒගොල්ලන්ට වගේ යනවා මනසයි ශරීරයයි දෙකක්. දැන් අපි සම්මානේ ඇරුවාමත් එහෙම කියන්නේ නාමයේ රූපේ දෙකක් කියලා කියනවානේ. එහෙම කිව්වද බුදුරණවහන්සේ කියවුවා. බුදුරණවහන්සේ කිව්වේ එකක්ද කියලා වුවම නෑ, මම එහෙම කියන්නේ නෑ. දෙකක් කියලා වුවම සාමාන්‍ය විදිහට දෙකක් කියලා හිතෙන්න පුළුවන්. එහෙමත් කියන්නේ නෑ කිව්වා. ඇයි ඒ මේ සිතයි රූපේ සම්බන්ධය නේ? හැබැයි ඒක ජාති දෙකක් එක. දෙකක් හැබැයි සම්බන්ධයි නේ. හැබැයි ඇහැ සම් ඇහැ නිසානේ හටගන්නේ අවට ගැන පෙනීම කියන මේ චක්කුඥානේ. චක්කුඥානේ කියන්නේ මොකක්ද කියලා තේරෙනවා නේද? ඒ කියන්නේ මේ ඔයගලන්ට දැන් මෙතන තියෙන මේසෙ පේනවා, මේසයක් තියෙනවා කියලා දන්නවා, ස්වාමීන් වහන්සේ පේනවා, අපට තියෙන වස්තු අතර හිඩස දැනෙනවා. ඒවනේ ගන්න ටික අපට පරිසරේ. එතකොට පාට දැනෙනවා. වස්තු වල ප්‍රමාණය උස පළල දිග ඒ වස්තු අතර දුර ඔන්න ඕව ටික දැනෙන බව තමයි මොකක්ද ඒක කියන්නේ? සක්කුඤ්ඤාණ අමුතු වචනයක් කිව්වනම් ඒක දැනෙනවා කියන එක නිකන් දැනෙනව නෙමෙයි. ඒව දිග පළලව උසව දුරස්ත භාවය ළඟ. එතකොට ඒ විඥානේ ඇහැ නිකන් ගොඩ දුරල නම් එයාට ඒව දැනෙන්නේ බොඳ වෙලා වගේ. දිග පළල පොඩක් අවුල් වෙලා දිග ඒව හරියට දැනෙන්නේ නැහැ. එහෙනම් අර ඇහේ ආකාරය මත චක්කු විඥානේ ආකාරය තීරණය වෙනවා. ඇහැ නැත්තරම නැත්තම් පෙනීම නැහැ. ඒ වගේ කන නැත්තරම නැත්තම් ඇසීමක් කියන එකක් නැහැ. ඔය වගේ එක එක ඇස කන නාසය දිව ඒව නැති වුණොත් ඊට පස්සේ දැනෙන්නේ මොකක්ද? මනසින් විතරයි මොනවද දැනෙන්නේ. ඉතින් එතකොට දැන් මේ නාම රූප ගැන අවබෝධ කරගන්න තරමට මේ ජීවිතයේ මොකක්ද අපි ජීවත් වෙනවා කියලා කියන්නේ එක තාතව තේරෙන්න ගන්නවා. එතකොට දැන් නාම රූප ගැන තව අවබෝධ කරගන්න ක්‍රමයක් තමයි මේ නාම දන්න නාම රූප වල අනිත්‍යතාවය මෙනෙහි කිරීම. තව ඒකෙත් එක ක්‍රමයක්. ඉතින් දැන් සාමාන්‍ය අදහසක් තියෙනවානේ මොනවද මේ කායික මානසික දේවල් කියලා. ඒවැය ප්‍රධාන වශයෙන් වෙනස්කමක් තියෙනවා. මම කෙටියෙන් කියන්න හිතුවා දැන් තියෙනවා රූපවලයි මානසික දේවල්වලයි තියෙන ප්‍රධානම වෙනස්කම් මොකක් කියලා විතරයි. රූප ඒ කියන්නේ රූපයක් හටගන්නට අරමුණක් කියලා දෙයක් අවශ්‍ය නැහැ. මානසික දෙයක් හටගන්නට හැමතිස්සෙම අරමුණක් කියලා දෙයක් අවශ්‍යයි. ඒ කියන්නේ මෙහෙම ඇහක් කියන එකක් හටගන්නට ඇහ හටගන්න ඕනි වෙන්නේ මොනවාද? අර ලේ සප්ලයි එක කියන්නේ ලේ ඕනි ඒ හරියට යන්න ඕනේ. කර්ම ශක්තිය සම්බන්ධ වෙන්නේ. මේ ශරීරයක් පදනම් කරගෙනනේ අපි ඇහ හටගන්න. ශරීරයක් නැත්තම් ඇහ හටගන්නේ නැහැ. ශරීරේ පදනමක් ඔය කෙනක් කියන සතර මහා භූත පදනමේ තමයි ඇහ හටගන්නේ. ඊපස්සේ කර්ම ශක්තිය බලපානවානේ. දෙවියන්ට වගේ පිරිසුදු ඈත පේන ඇස් ඇති වෙනවා. මිනිසුන්ට ඊට අඩු තිරසංසතුන්ට දුර්වල ඇස් තියෙනවා. කර්ම ශක්තිය බලපානවා. එතකොට ආහාරය බලපානවා. ඒක පවතින්නේ. කෑම නැති වෙනොත් යකඩ අඩු වුණොත් ඇහ දුර්වල වෙනවා. එතකොට හැබැයි ඇහ පවතින හෝ හටගන්න හෝ ආරම්භණයක් කියලා එකක් අදාළ නැහැ. නමුත් විඤ්ඤාණයක් ඔය චක්කු විඤ්ඤාණයක් හරි සෝත විඤ්ඤාණයක් හරි මනෝ විඤ්ඤාණයක් හරි හටගන්නට ආරම්භණයක් කියලා එකක් අවශ්‍යයි. ඒ කියන්නේ මොකක්ද ගන්නවද? දැන් මේ චක්කු විඤ්ඤාණ කියලා කියව මොකද්ද? අර අවට ගැන දැනෙන බවනේ. මම අහුවත් ඔයගලන්ගේ අවට ගැන ඔයගලන් ටිකකට කලින් ඇති වෙච්ච අවට ගැන දැනුම එහෙම නැත්නම් ඔයගලන්ට ඇති වෙච්ච චක්කු විඤ්ඤාණය විස්තර කරලා දෙන්න කියලා. කොහොමද ඒක විස්තර කරලා දෙන්නේ? දැන් එක එක පරිසරවල ඉඳිදී එක එක දේවල් දැනෙනවනේ. එතකොට ඒ දැනුම කොහොමද ඒක එකම චක්කු විඤ්ඤාණයක්ද? එක එක අවස්ථාවේ එක එක චක්කු විඤ්ඤාණ හටගෙන නැති වෙනවනේ. ඒක දැන් එක චක්කු විඤ්ඤාණයක් ගැන කොහොමද තමයි විස්තර කරලා දෙන්නේ? දැන් මේ වෙලාවේ ඔයගලන්ට ඇති වෙන චක්කු විඤ්ඤාණය ගැන කොහොමද තමයි කාට හරි විස්තර කරලා දෙන්නේ? අපිට කියන්න වෙන්නේ මම මෙන්න මේ දේ දැක්කා කියලා. මම මේ අවට පරිසරයේ මේ ඉන්න කට්ටිය ඉන්න වස්තුන් ගැන දැනුවත් වෙන බව තමයි චක්කු විඤ්ඤාණය කියන්නේ කියලා. වෙන එකක් නෙමෙයිනේ. එතකොට වස්තුන්ද චක්කු විඤ්ඤාණය කියන්නේ? මේ මේසද කුටුද අනිත් මිනිස්සුන්ගේ ඇඟවලද චක්කු විඤ්ඤාණය කියන්නේ? නෑ. හැබැයි ඒවයින් සම්පූර්ණයෙන්ම පරිබාහිරව කියන්න පුළුවන්. ඒ සම්බන්ධයත් ඒවා පිළිබඳව යමක් දැනෙන බව තමයි චක්කු විඤ්ඤාණය කියන්නේ. ඒතර ආරම්භනේ නොවුනත් ඒ වස්තු ටික හෝ පාට ටික නොවුනත් පාටෙන් තොරව කියන්න බෑ. ඒ වගේ සෝත විඤ්ඤාණයක් කියන්නේ මොකක්ද? ඇහෙන බව. ඇහෙන බව. ඒතර මම හෙවත දැන් මොන බුදුදහමේ කියනවානේ මේ සෝත විඤ්ඤාණ කියන එක තේරුම් ගන්න ඕනේ කියලා. ඉතින් මම අහන කයින් හරි ඔයාට දැන් තියෙන සෝත විඤ්ඤාණය මට පැහැදිලි කරලා දෙන්න කියලා. ඒ කියන්න වෙනවා මට මෙන්න මේ සද්දේ දැන් ඇහෙනවා මෙන්න මේ කුරුල්ලාගේ සද්දේ මේ ෆෑන් එකේ සද්දේ ඇහෙනවා කියලා. එතකොට ඒ සද්දේද සෝත විඥානය කියලා කියන්නේ? නෑ දැන් තමන් අහගෙන හිටියත් නැතත් ওই සද්දේ පිට වෙනවා. විනායට ඇහෙනවනේ තමන්ට ඇහුන්නේ නැතත්. එතකොට ඒ කියන්නේ සද්දේ නෙමෙයි සෝත විඥානය කියන්නේ. හැබැයි ඒ සද්දෙන් පරිබාහිරව කියන්නත් බෑ. සද්දෙම ඇහෙන බව. ඒ වගේ මනෝ විඤ්ඤාණයක් කියලා උදාහරණයක් කිව්වොත් දැන් ගෙදර මොනවා හරි වෙන දෙයක් දැන් කල්පනා වෙනවා කියමු. ඒතකොට මේ මනෝ විඤ්ඤාණයක විස්තර කළ දෙයක් කිව්වොත් ඕගලන්ට කියන්නේ මට ගෙදර ළමයා ගැන මොනවා හරි කල්පනා වුණා කියලා. ඒ ආරම්භනේ කියන්නේ. අන්න එහෙම දෙයක් තියෙනවා මේ මානසික දේවල් වල යම් කිසි දෙයක් එක එල්බගෙන අරමුණක් අල්ලගෙන තමයි ඒවා උපදින්නේ. රූපවලට එහෙම එකක් නෑ. දැන් මෙතන තියෙන මේසේ දන්නේ නැහැ එයා කොහෙද ඉන්නේ කියලා. එයා මොකක් උඩද? එහෙම එකක් නැහැ. ඒ රූප වලට කිසිම දෙයකට සම්බන්ධයක් නැහැ. රූප වල හට ගන්න හේතු ඕනි නැද්ද? රූප හට ගන්න හේතු ඕනි. හැබැයි මේ ආරම්භණයේ උපකාරයක් ඕනේ නැහැ. මානසික හැම දෙයක්ම හට ගන්න ආරම්භණයේ උපකාරය ඕනි මම මේ එකක් අමාරු කතාවක් කිව්වේ ඒක. ඒක නිකන් මතක තියාගන්න. එතකොට දැන් මං කියන්නේ මේ අනිත්‍ය දුකනාත්ම වඩන්න කලින් මේ අපිට මේක අනිත් පැත්ත වැටහෙන්න ඕනේ කියලා. මොකද අනිත් පැත්ත නිට්ටේ සුඛය ආත්මය කියලා වැටහෙන්න ඕනේ. එහෙම තමයි හිතනවා කියලා. දැන් ඔන්න ඒක උදාහරණයක් කියනවා මානසික දේවල් ගැන. දැන් Tamanට දැනෙන බව මේ අපට දැනෙන බව ඒක මොකද අපි පාළි වචනයකට කියන අපට දැනෙන බවට පාළි වචන නෑ නෑ මේ අවට පේන බව මොන විඤ්ඤාණද? විඤ්ඤාණාකාර හයක් තියෙනවා. චක්කු විඤ්ඤාණනේ නේ. එතකොට දැන් ඔන්න ඔයගොල්ලෝ මෙතන හිටගෙන ඉන්නකොට අපිට එළියට යන්න ඕනි කියලා. එතකොට දැන් අර පඩිය ළඟට ගිහාම දැනෙන්න ඕනි නේද? මෙහෙම යට පඩිය කියන්නේ මෙච්චරක් යටින් මම ඉන්නේ මෙච්චරක් උඩින්. ඒ දැනුමත් එක්කනේ තමන් කකුල තියන්නේ නේද? කකුල පොඩි ගැට්ටක් නම් අපි තියන්නේ එක විදිහකට. ලොකු ගැට්ටක් නම් තව විදිහකට. ඒ වගේම මෙතන ඉඳලා බැලුවාම අපිට දොර පේන්නේ නැහැ. දොර තියෙන්නේ මෙතන. දැන් පිටිය මේ හරියෙ මෙතනින් දොර. ඒතකොට තමන් මේ පැත්තට යන්න බලන්නේ. එළියට යන්න. දැන් මේ අපිට කියන්නේ එහෙම දැනුවත් වෙන එක වරින් වර. දැන් තමන් වාහනයක් කෙරුවොත්. වාහනයක් කෙරුවනකොට මොනවද දැනෙන්න ඕනේ ගොඩක් අවශ්‍ය දේ. අත්‍යවශ්‍ය දේ මොකද දැනෙන්න ඕනේ? ඈ? පරිස්සම්. ඔලේ මං කියන්නේ දැනෙන්න දේවල් ගොඩක් තියෙනවානේ. හෝන් සද්ද ඇහෙන්න ඕනි කියේකේවා. දැනෙන්නම ඕනි දේ මොකද්ද? ඈ? මං මට නම් හිතෙන්නේ මේ ඉස්සරහ තියෙන වස්තුවයි තමන්ගේ වාහනේ අතර පරතරේ දැනෙන්න ඕනේ. ඉස්සරහ තියෙන වාහනේ තමන්ගේ වාහනේ අතර පරතරේ දැනෙන්න ඕනේ. මිනිහෙක් කියනවා නම් එයයි තමන්ගේ වාහනේ අතර දුර. ඒක දැනෙන්න ඕනේ. නැත්තම් වාහනේ ළඟදී. ඒ වගේ මෙතන ඉන්නකොට මෙතන දොර තියෙන්නේ කොහෙද? පිටියේ තියෙන්නේ කොහෙද කියලා දැනෙන්න ඕනේ. බහින්න නම් එතන ගැට්ටේ ප්‍රමාණය දැනෙන්න ඕනේ. ඒ ඔක්කොටම දැනීමට අපි කියනවා ඒ වෙලාවේ හටගන්න චක්කු විඤ්ඤාණය. දැන් ඕක නැත්තම් දැන් වන්දේ කර. දැන් ඒක තියෙන එක හොඳයිද නැද්ද? හොඳයිනේ. දැන් බුදුදහමට අනුව කොහොමද? විඤ්ඤාණයක් කියන්නේ අනිත්‍ය දෙයක් වෙනම රූප ඔක්කොම කොහොමද තියෙන්නේ? අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්මය. චක්කු විඤ්ඤාණය කියන්නේ කේන දුකට අයිති දෙයක්ද? කියන්නේ වටිනා දෙයක්ද නොවටිනා දෙයක්ද? මේ අපිට වැටහෙන්නේ කොහොමද වටිනා දෙයක්? නේ අවට දැනෙනවා දැනෙන්නේ නැත්තම් හරිම ප්‍රශ්නය අන්දේක් වගේ. ඒ වගේ අවට ඇහෙන්නේ නැත්තම් එහෙනම් ඒත් හරි ප්‍රශ්නයක් නේ. එහෙනම් මීරෙක් වගේ නේද? ඒ වගේ රස දැනෙන්නේ නැත්තම් ඒ කියන්නේ ජීව විඥානේ නැත්තම් ඒත් ප්‍රශ්නයක් නේ තමයි. ඔව්. එතකොට ඒවා වටිනා දේවල් නේ කියලා නේද හිතෙන්නේ? චක්කු විඥානේ වටිනවා. සෝත විඥානේ වටිනවා. මේ ගඳ සුවඳ දැනෙන බව වටිනවා. දැනෙන්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක්. ඒ දැනෙන්න හේතු වන රූප ටික තියෙන්නේ ඇහැ, කන, දිව. එහෙනම් ඒවත් ඒක නිසාම වටිනවනේ. එහෙනම් දැනට දැනෙන්නේ කොහොමද? මේ රූප හෝ නාම ධර්ම වල හට ගැනීම හොඳයි, වටිනවා. නැත්නම් හරිම පාඩුවක් කියලා. එතකොට දැන් කොහොමද බුදුරජාණන්සේ කියලා තියෙන්නේ මේවා අනිත්‍යයි දුකයි වැඩක් නැහැ අසාරයි කියලා එහෙම කියලා තියෙනවා. තේරෙනවා. එහෙනම් දැන් බලන්න ඕනි කොහොමද ඒක වෙන්නේ කියලා. තේරෙනවා. ඊට ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනි දැන් මේ චක්කු විඤ්ඤාණ කියලා දැන් මේ කියනකොට ඔයගලන්ට තේරෙන්නේ නැද්ද? තේරෙනවනේ. මේ සෝත විඤ්ඤාණ කියන්නේ මේ වගේ දෙයක් කියලා තේරෙනවනේ නේද? ඒ චක්කු විඤ්ඤාණේ හෝ සෝත විඤ්ඤාණේ හෝ ඒව නොතේරෙන බව නෙමෙයි තියෙන ප්‍රශ්නේ. මේ ධර්ම අවබෝධයට ඉදිරියට යන්න මොකද තියෙන ප්‍රශ්නේ? ඒව දැන් ඒ ඔකලාදීන අපි අර පාලි වචන හින්ද ඒ කාලේ මිනිසුන්ට ඒ තේරෙන භාෂාවෙන් බුදුරණස් කිව්වා. දැන් අද කාලේ අපිට සෝත විඤ්ඤාණ කිව්වට දැන් මිනිස්සු චක්කු විඤ්ඤාණ කියව මොකක්ද හිතන්නේ? මොකක් කරේ ඇහි පහළවන දෙයක් කියලා හිතනවානේ නේද? නිකන් Tamanට දැනෙන්නේ නැති මොකක් කරේ ඇඟ ඇතුලේ පහළවන මොකක් කරේ බෝලයක් වගේ එකක් කියලා සමහර අය හිතනවා. එහෙම හිතන්න එපා. මේ ඔක්කොම Tamanට දැනෙන දේවල්. ඒවා නැති වුණාම Taman බය වෙනවා. නැති වුණාම Taman දන්නවා මේක මට නෑ කියලා නේ. ඇහැ නැති වුණොත් දන්නේ නැද්ද? දන්නවා. පේන්නේ නැත්නම් පේන්නේ නැහැ කියලා දන්නවා. එතකොට මේ නාම රූප දේවල් මේ දැනෙන්නේ නැති එක නෙමේ ප්‍රශ්නේ තියෙනවා නේද? හොඳට මතක තියාගන්න. මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? ඒවා නිත්‍යව හිතෙනවා. ඒවා ගැන සමහර ඒවා ගැන. ඒක වටිනා දේවල් කියලා හිතෙනවා. දැන් දැනෙන්නේ නැත්නම් වෙන ප්‍රශ්නයක් නේ කියලා හිතෙනවා. එතකොට ඉතින් දැන් මේ ඇඟ රූපේ ගැන කොහොමද හිතන්නේ? මේක හරිම වටින දෙයක්. ආරක්ෂා කරගන්න ඕනේ. මේක බොහොම සැපගෙන දෙන දෙයක් කියලා හිතෙනවානේ. මේ ඇඟ ගැන සමස්තයක් වශයෙන් නේද? එහෙනම් ඇඟ ගැන රූප ගැන හිතෙනවා නිත්‍ය වශයෙන්. අර වගේ විඤ්ඤාණ ගැන හිතෙනවා මේ වටින දෙයක් කියලා හිතෙනවා. නිත්‍ය වශයෙන් දැන් නොතේරුණා දැන් ටිකක් හිත කොහෙන්ද? එතකොට මිනිස්සු ඒකනේ දැන් මොන මොන හරි විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා පොත් හදාරලා ගොඩාක් දේවල් දැනගන්න හදනේ. ඒ දැනීම හොඳයි කියලා හිතන හින්දා වැඩක් නැහැ කියලා හිතනවා නම් ඒවා දැනගන්න යන්නේ නේද? එහෙනම් දැනට තේරුම් ගන්න ඕනේ මේ නාම රූප අපිට වටින දේවල්, සැපයගෙන දෙන දේවල්, නිත්‍ය දේවල් හැටියට වරින් වර හැමතිස්සෙම නෙමෙයි වරින් වර එහෙමත් හිතෙනවා කියලා නේ. එතකොට ඒ වගේ දැන් අපිට ඒක තේරෙනවා. දැන් ඔය සමහර නාම ධර්ම අපිට අපි කොච්චර ඒවට කැමතිද කියලා තේරෙයි. ඒවා නැති වෙච්ච වෙලාවක අපි හිතමු දැන් ඔන්න තමන්ට මේ මොන හරි වෙලා ඇක්සිඩන්ට් එකක් හරි වෙලා ඇහැ නැති වෙලා තිබිලා නැ කන මොන හරි නැති වුණා කියනවා. කනේ ලොකු දෝෂයක් කියලා ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ එක දවසක මොන හරි ඔපරේෂන් එකක් කරලා හරි හැබැයි මුලින්ම ඇහෙනවා සද්දයක්. අපිට කිසිම මිහිරක් නැති නරකම සද්දයක් ඇහෙනවා. කාලයක් ඇහෙන්නේ නැතුව තිබිලා මිහිරක් නැති නරකම සද්දයක් ඇහෙනවා. එතකොට එන්නේ සතුටක්ද දුකක්ද? ඇහෙන්නේ නැතුව තිබිලා නරකම සද්දයක් ඇහුණා සතුටක් එන්නේ. එන්නේ සද්ද කොහොම හරි ඇයි සතුට වෙන්නේ? ඇහෙනවනේ දැන් කියලා සතුටක් එනවා නේද? එතකොට ඒ කියන්නේ තමන් ඒකට කැමති වෙලා තමන්ගේ අපේක්ෂාවක් තියනවා නේද? ඇහෙනවට සෝත විඥානය හට ගන්නවට තමන් කැමති. ඒව ලෝකේ තණ්හාව ඇතිවන තැන්. එතකොට ඒ වගේම තමන්ට ඒ වෙලාවෙන් තේරෙනවා කනක් දැන් හරි ගියා. එහෙනම් ඒකටත් සතුටක් වෙනවා. කන තියෙනවට තමන් කැමති. ඒ වගේ පේන්නේ නැතුව තිබිලා අන්ධ අවුරුද්දක් විතර අන්ධ වෙලා තියලා පේන්න ගත්තොත් මොන ජරාවක් වුණත් තමන්ට සතුටක් වෙනව නේද? අන්න. එතකොට ඒ කියන්නේ පෙනීමට තමන් කැමති. පෙනීම නැති වෙනවට බයයි. නේ? ඒ පෙනීම ගැන දෙන රූපෙට කැමති. ඇහැටත් කැමති. එතකොට එහෙනම් මේ නාම රූප කියන ඒවා අපිට දැනෙනවා. ඒ අනිත්‍ය මෙනෙහි කරද්දී ගොඩාක් අය පටලව ගන්න තැන තමයි හොඳට අහගන්න මේවා අපිට දැනෙන්නේ නැද්ද කියලා. දැනෙනවා. ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. දැන් මෙතන තමයි තේරුම් ගන්න ඕනේ. මේවා දැනෙනවා හැබැයි පොඩ්ඩක් පැත්ත මාරු වෙලා දැනෙන්නේ. නිත්‍ය ලෙස දැනෙනවා නේ. ඊට පස්සේ වටිනා දේවල් සුඛ දෙයක් ලෙස දැනෙනවා. ඒව මම හෝ මට සම්බන්ධද මගේ ආත්මය කියලා දැනෙනවා. අන්න එහෙම වැරදි කියන එක කියන්නේ මට පෙනුන මගේ දැනුම හොඳයි මට ඇහුණ කියන මමත්වයට සම්බන්ධ කරලා දැනෙනවා. ඒ කියන්නේ ආත්ම විදිහට දැනෙනවා. ඒතර ඒවට අපි කියන මොකද විපල්ලාස කියලා. පැට පැටලි. එතකොට දැන් තේරෙන්නේ මොකද නාම රූප ගැන තමන්ට දැනටත් දැනෙනවා. ඒවා නැති වෙනකොට බයත් වෙනවා තියෙනකොට සතුටුත් වෙනවා. හැබැයි ඒවා පැත්ත පැටලිලා දැනෙන්නේ කියලා හැමතිස්සෙම මේ වරින් වර එහෙම වෙනවා කියලා තමන් අවධානයේ ඉන්න ඕනේ. තමන් කොච්චර වල කැමතිද කියලානේ. නැත්තම් අපි දන්නේ නැහැ අපි එකපාරට හිතනවා මම මේ ලෝකෙම දුකයි කියලා දැක්කා කියලා. ආ මං සත්‍ය අවබෝධ කළාද? දන්නේ නැහැ කියලා. ඒ වුණාට මෙයාට පේන්නේ නැතුව ගියම මෙයාට පොඩි මානසික දුකක් ආවොත් එහෙනම් එයා ඒ කියන්නේ පෙනීමට දැන් එයාට කැමැත්තක් තියෙනවානේ. ඒකනේ එයාට මානසික දුකක් කියන්නේ අයියෝ මගේ පෙනීම නැති වුණා කියලානේ. එහෙම වෙනවද පෙනීම කියන එක දුකක් කියලා දකින්න කෙනෙක්ට? තේරුණාද මම හරි? පෙනීම චක්කු විඤ්ඤාණ හැකතිවීම දුකක හට ගැනීමක් කියලා දකින්න කෙනෙක්ට පෙනීම ඇති වුණා කියලා 아무තු සතුටක් එනවද? නෑ එහෙම වෙන්නේ නෑ. එහෙනම් මේ හොඳට දැනගන්න ඕනේ මොනවද අපි දකින්න දිවි දැනට කියලා. ඉතින් ඔන්නෝ මේ කියන්නේ අපි සැප ලෙස දකිනවා ඒවා. ඊට පස්සේ දරුවෙක් ඉපදුනා කියන්නේ හරිම වැදගත් දෙයක් කියලා දකිනවා නේද? ඒක ඉපදුනා කියන්නේ. ඒතර අපි බුදුරණස් ගෝණ කියන්නේ ජාතිය දුකයි. ජාතික දුක්ඛ මොන කියන ඉතර නෑ ඒක බර්ධේ පාට කියලා ගන්න. ඉතර ඒක දුකයි කියලා නෙමෙයි වටිනා දෙයක් ලෝකෙට සිද්ධ වුණේ කියලා එහෙම නේද දකින්නේ. එතකොට සමහර අයට මේක ගොඩාක් තදටම තියෙනවා මේ මගේ රූපය සදාකාලිකයි කියලා වගේ තියෙනවා. දැන් ඔයගලන්ට ඒක මට නෑ කොහොම මේ රූපය සමහර අය හිතෙන්නේ නෑ මම මැරෙනවා කියලා හිතෙන්නෙම නෑ. මේක නිකන් රූපේ දිගටම තියේ මොනවා හරි කරදරයක් වුණේ නැත්තම් කියලා එහෙමත් හිතෙනවා සූදන්ට එහෙම. ඒගොල්ලෝ මැරෙන්න හරිම බයයි. මැරෙන්න හරිම බයයි. එතකොට මේ කොළොහම මේක විරුද්ධ පැත්තක් වලින් වර මෙනෙහි කරන්න ඕනේ. ඊට පස්සේ තමන් බලන්න ඕනේ තමන් කරන අනිත්‍ය මෙනෙහි කිරීම වලින් දුකයි කියලා මෙනෙහි කිරීම වලින් අනාත්මයි කියලා මොකක් හරි මෙනෙහි කිරීමක් කරනවා නම් ඒක වැරදි තාම කියන්නේ නැහැ. මේ ඒක හරියනවා. අනිත් පැත්තට ඒක අඩු වෙනවා කියලා. දැන් ගත්තොත් ඊට පස්සේ තව වැදගත් එකක් කියන්න මේ දැන් ඔන්න අති දැන් අද මේ ඇයට මොකක් හරි අද නෙමෙයි මොකක් හරි ජීවිතේ නිකන් ප්‍රශ්නයක් වෙච්ච අවස්ථාවකදී දැන් කාට එක්ක හරි මොකක් හරි රණ්ඩුවක් කරලා ප්‍රශ්නයක් වෙච්ච අවස්ථාවකදී ඊට පස්සේ එදා දවසම නිකන් ඒ දවස් ටිකම ලොකු ප්‍රශ්නයක් වගේ මානසික අවුලක් වගේ හැබැයි අද වෙනකොට අවුරුදු ගානක් ගිහිල්ලා ඒ ප්‍රශ්නේ මතක් කරගන්න පුළුවන් Tamanta හැබැයි අර එදා තිබ්බ වගේ දැන් අසහනයක් නැහැ. දුකක් නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? පුරුදු වෙලා නැහැ.
ඒක ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේදී මට පේන විදිහට ඒ අවස්ථාවේදී ඒක ඇති වෙලා විරුද්ධ වෙච්ච දෙයක් නේ. දැන් ඒක ගැන අපිට අර සංඥාවක් විතරක් වගේ නේද හිතේ තියෙන්නේ.
පොරු ගොඩක් කාරණා බලපාන ඒ කිව්වකත් බලපාන ඒ කිව් දේවා කොහොමද මොනවාද තව
ආගම් පිළිබඳ දැනුමින් එක
සමහර අයට එහෙමත් වෙනවා ඒක ලොකු ප්‍රශ්නයක් නෑ නෑ මම කිය ප්‍රශ්නයක් බුදුදහම ඇතර දන්නේ නැති කෙනෙක් ප්‍රශ්නයක් එයාට ඒක ඇතර මනසට පීඩාවක් දැන් එදා දවසේ ඊට පස්සේ දවසෙත් මතක් වෙනවා හැබැයි අවුරුද්දක් ගෙදර ගියාම මොකුත් නෑ ඒක දැන්. යාට හැබැයි එහෙම සිද්ධියක් වුණා කියලා දැනෙනවා. දැන් යාට ඒක දිහා නිකන් හිනාවකින් වගේ බලන්න අපේ එදා මම මෙහෙම වුණානේ මෙයා මෙහෙම කිව්වනේ කියලා නිකන් තරහෙන් හිතනවා වෙනුවට හිනාවකින් හිනාමසු මොහොනකින් වුණත් එහෙම බලලා තියනවාද අතීත දෙච්ච එදා ලොකු ප්‍රශ්නයක් අද නිකන් හිනාමසු මොහොනකින් බලලා තියෙන හැම තියනවාද එහෙම. ඔව්. එකක් තමයි මේ ඒක එදා වගේ අද මතක් වෙන්නේ. තව එකක් තියෙනවා. දැන් මේ සිද්ධියට සම්බන්ධ අනිත් අය ඉන්නවනේ. මේ සිද්ධියට සම්බන්ධ. ඒ අය ඒ තමන් ගැන දැනගත්ත දේ තමන්ට නිකම්ම හිතෙනවා දැන් ඒ අයටත් ඒක අමතක වෙලා. ඒ අය තුලිනුත් ඒක ටිකෙන් ටික ෂෙයර් වෙලා ගියේ. ඒ අයටත් දැන් ඒගොල්ලෝ ඒක ගැන වැඩි හිතන්නේ නැහැ, හිතින් නැහැ. ඒගොල්ලන්ටත් ඒක හිතර හිතට එන්නේ නැහැ කියලා තමන්ට තේරෙනවා. එතකොට තමන්ටත් ඒක එච්චර අර නැවත නැවත හිතට එන ගතියක් අර වෙලා එකක්. ඒකට අපි කියනවා ස්පර්ශය කියලා. ඒක අපිට මතක් වෙද්දී නේද ප්‍රශ්නේ තිබෙන්නේ නේද? එදා වුණ නින්දේදී ඕක ආවේ නැන්නේ. ඒතරේ ඇයි අරමුණ හිතේ එද්දී තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඒතකොට ඒකට අපි කියමු බුදුදහම කියන වචනයක් ස්පර්ශ වෙද්දී කියලා. ඒක හිතේ ගැටෙද්දී තමයි මේ ප්‍රශ්නයක් කියලා එන්නේ. ස්පර්ශය නැත්තම් ඒ ගැන කිසිම අපිට වගතුවක් නැහැ. එතකොට සමහර දුක් පීඩා වලට ගොඩාක් බලපාන ස්පර්ශය කියන්නේ නේ. ඒක හිතේ පැහැසෙන බව, ගැටෙන බව. හිතට ඒක එක වදිනවා වගේ ස්පර්ශ වෙනවා. ඒකද සමහර ඔයගොල්ලෝ අමතක කරන්න බැලුවත් මෙහෙම ඇස් වහගෙන ආයෙයි ඒකම හිතෙනවා. එතන තියෙනවා ස්පර්ශ කියන ගැටි මොන ස්පර්ශද? මනෝ ස්පර්ශ, මනං ස්පර්ශ. එතකොට ඒක එක කාරණයක්. තව දෙයක් තමයි Tamante ඒක ගැන කල්පනා වෙනකොට Tamante වෙනදා වගේ අර අපහසුවක් නොදැනෙන නිසා ඒකත් එකයි මේ මල තමන්ට තේරෙනවා මේක ඉදිරි මොහොත තුළ ඉදිරි දවස තුළ තමන්ගේ හිතට වද දෙන විදියට එන එකක් නෑ කියලා. දැන් සමහර සිද්ධියක් වුණාම තමන්ට හොඳටම තේරෙනවා මේක ඉදිරි පැය තුළත් තමන්ට හිතෙනවා කියලා. හැබැයි සමහර සිද්ධියක් වෙද්දී තමන්ට තේරෙනවා ඒකට අවුරුද්දකට වගේ කලින් වෙච්ච සිද්ධියක් නැවත තමන්ට අමතක කරන්න ඕනි එකක් මතක් වෙනවා නම් මතක් වෙද්දිම තමන්ට තේරෙනවද නැද්ද මේක එච්චර තමන්ට නිකන් ඉදිරි පැය තුල බලපානවද නැද්ද කියන එක ගැන අදහසක් නැද්ද? තියනවා නේද? කෙනසක් දැන් එදා තමන් දන්නවා දැන් අපි නු කාත් එක්ක රණ්ඩු වුණා. රණ්ඩු වුණාම තමන් දන්නවා මේ මෙයාගෙන මට එක එක හිතෙන දේවල් ඉදිරි පැය තුල හෝ දවස තුල එන්න පුළුවන් කියලා තමන්ට නිකම්ම දැනෙනවනේ ඒක. හැබැයි ඒ රණ්ඩුව අවුරුද්දකින් පස්සේ මතක් එකපාරක් නිකන් මොන හරි එකක් වෙලා මතක් වුණා කියනකො. දැන් තමන්ට තේරෙනවද නැද්ද මේක ඉදිරි පැය තුල එන්න පුළුවන් ප්‍රවණතාවය තමන්ට තේරෙනවද නැද්ද? තේරෙනානේ. ඒක තමන්ට ඒක මනසට බලපාන්නේ නැහැ කියලා තමන්ට දැනෙන නිසා ඉදිරි අනාගතයට තමන්ට දැන් මේ මොහොතේ අර පොඩ්ඩක් වෙන එක ප්‍රශ්නය අඩු. තමන්ට හිතෙනව නම් මේක මට දැන් මේක අපිට කවුරු හරි එනවා. මෙයා දවස් ගානක් ගෙදර ඉන්නේ මොනා හරි අකමැති කෙනෙක් තමන්ට ලං වෙනවා. එතකොට දැන් තමන්ට තේරෙනවා මේක ගොඩාක් තමන්ගේ අනාගතයට බලපාන්න යන්නේ කියලා. එතකොට ප්‍රශ්නේ වැඩි. අතනදී තමන්ට මේ ඉබේටම වගේ තේරෙනවා මේක මේ අන්තන් ආවේ. ඒක ආපු තීව්‍රතාවයේ මත. ඒක නිසා තමන්ට ඒක ගාන නැතු වෙනවා. ඒතර කාරණා කීපයක් මත එක තමන්ටත් ඒක ස්පර්ශ වෙන වේගය අඩු වෙනවා. නේද? අනිත් එක තමන්ට ඒක නිකන් හිතට වදින ප්‍රමාණය අඩු වෙලා තමන්ටම දැනෙනවා ඒක අනාගතයේදීත් ඒක හිතට එන්නේ නැහැ කියලා. අනිත් කාරණේ මොකක්ද? අනිත් අයත් ඒක ඒ පිළිබඳ තිබ්බ දැනුම ඒ පිළිබඳ අනිත් අයටත් හිතෙන ප්‍රමාණය නැති වෙලා කියලා තමන්ට තේරෙනවා. ඕගේ කාරණා හින්ද තමයි අර සිද්ධිය දැන් කාලයක් ගිහිල්ලා බලපාන්නේ. ඉතින් ඔක දැන් මේ ජීවිතේ මේ දවස්වල මොකද වුණාමත් ඒකට දාලා හිතන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ ගොඩක් අඩු වෙනවා. මේක අනාගතයේදී මට දැනෙන ගතිය ගොඩක් අඩු වෙනවා. මේක අනාගතයේදී තව දවස් කිහිපයක් ඇද්දි මෙයාට ඒක මතක් වෙන එක අඩු වෙනවා. මට ඒක මතක් වෙන එක නැති වෙලා යනවා. එතකොට ස්පර්ශ වෙන වේගෙ අඩු වෙලා යනවා. අනේ මේ හිතුව ප්‍රශ්නේ ගොඩාක් සමනය වෙනවා. ඒකට ලොකුවට තමන් ප්‍රතිචාර දක්වන්න රියැක්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ ඔකට අපි කියනවා මේ සංස්කාරය සාරයක් නැති ගතියක් තියෙනවා කියලා. අසාරයි. කියන්නේ අපි හිතුවට අපිට දැනෙන දේවල් හරි වැදගත් කියලා ඒවත් ඇත්තටම ගොඩාක් වැදගත් දේවල් නෙමෙයිනේ. ගොඩක් මිනිස්සුන්ට දැනෙන හිතන දේවල්. ඇයි එහෙම කියන්නේ? මෙහෙම කරනවා. කූඹි රංචුවක් ඔය දැකලා තියෙනවා. කූඹි රංචුවක්. උන්ගේ රංචු රංචු අතර පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. කඩි රංචුවයි මේ නිකන් කූඹි රංචුවයි. උන්ගේ රංචුව දියුණු කරන්නේ රංචුව ආරක්ෂා කරන්න කියලා හිතනවානේ. ඒතකොට කූඹි අනික් කූඹින් අඳුරන්නේ නැද්ද? මේ නිකන් ඌටත් කැමති කූඹි ඇති. ඒතකොට මේ අපේ ජාතියකෙත් මේ වෙන ජාතියකෙත් ඊට පස්සේ ඌ ඇවිදින ප්‍රදේශය ගැන ඌ අඳුරන්නේ නැද්ද? ඌ අඳුරන ඌට අවට දැනෙනවා යම් මට්ටමකට නේද? ඌත් සමහර වෙලාවට පොඩ්ඩක් පොඩ්ඩක් එක එක දේවල් කල්පනා කරනවා ඇති කූඹිය. දැන් ඌන්ට දැනෙන දේවල් ඌන්ට කල්පනා වෙන දේවල්. ඊට පස්සේ කූඹියගේ ඇඟ හරිද? ගැන අපිට මොකද හිතෙන්නේ? ඒ ඌන්ට දැනෙන දේවල් වල නිකන් වැදගත්කමක් තියෙනවා. මේ නිකන් හරි සරල දේවල් ටිකක් නේ දැනෙන්නේ. පොඩි පොඩි දේවල් ටිකක් උන් හිතනවා. ඊට පස්සේ උන්ගේ කොච්චර ගම් ගියක් වෙනවා සාමාන්‍ය මාගේ සතියයිද? සතියයි කියමු. එතකොට ඒ සත්‍ය අපි දන්නවා. ඌ හිතන දේවල් නේද සතියකින් ඉවරයි. ඒතකොට නිකන් මේක කිසිම නිකන් දැන් අපි කූඹිය දිහා මිනිහෙක් ඕන නම් වැඩිම උන විනාඩියක් බලන්නේ. ඊට වඩා බලන්නේ නැත්තේ ඒ කිසි වැදගත්මක් නැහැ නේ ඌ කරන කියන දේවල් වල. ඌට දැනෙන දේවල් වල, ඌ හිතන දේවල් වල, ඌට දැනෙන්නේ සීමිත නිකන් මීටර දෙක තුනක පරිසරයක් නේ. ඒ වගේ රීඩර් එකක් ගත්තොත් නෑ අපේ ආරණ්ඩර ලා ගොඩක් විලම් වෙන්නේ ඉඳ මේ එක අපිට තේරෙනවා. අපි කිසිම වැදගත්කමක් දෙන්නේ නැහැ නේ ඌ හිතන දේවල් ගැන නේද? ඌට කල්පනා වෙන ඌ ත්‍රිලෝරිලෝ වඳුරනවානේ එකෙක් කෙන නේද? උන් අඳුරනවා, උන් අතර එදිරිවාදිකම් කියනවා, මේ අපේ කණ්ඩායම් කියලා හිතනවා, මේ පිට එකෙක් කියලා හිතනවා, මේ එහාට ඔබ ඉන්නපා කියලා හිතනවා. එහෙම රණ්ඩු කරනවා ආවොත්. එතකොට නමුත් ඒකට ලොකු වැදගත්කමක් මිනිස්සු දෙන්නේ
නැහැ. ඇයි? තිබුණා මේ සත්තු අඳුරන. දැන් ඔය කොළොන්නරුව පැත්තේ ඉන්න ලිලව් ඉන්නවා ස්වාමීන් වහන්සේ. උන්ට අයිඩෙන්ටි කාඩ් කියනවා. ඒ ලිලව් බලා ගන්න.
මනුස්සයෝ නම් ටිකක් අඳුරනවා. දැන් මං කිව්වේ ත්‍රිලව් අතර තියෙන හැඳිනීම අනිත් ත්‍රිලව් ගැන. අනිත් ත්‍රිලව් ගැන දන්න දේවල් ටිකක් තියෙනවා. ඒතර ඒක ගැන අපි වැදගත්කමක් දෙනවද? නෑ නෑ, අපි නිකන් ඒක කිසි වැදගත්කමකට නැති නේ. ඔය එහෙම ගණන් ගන්න නෑ නේ. පොඩ්ඩක් බලන්න ඉදී අර ගිලව කාලෙකින් දැක්ක නැති කෙනෙක් නා. රැක් විතර බලන්න ඉඳලා ඊට පස්සේ ඒක බලන්න දෙයක්
නෑ.
ඒතර ඒක තමයි අපි ඒක ගණන් ගන්න නැත්තේ. උන්ගේ අදහස් ඉක්මනට වෙනස් වෙනවා. උන්ගේ සිතුවිලි ඒක ඉක්මනටම නැති වෙනවා. උන්ගේ පරම්පරාව වැඩිකල් ජීවත් වෙන්නේ නෑ. ඒකින්ද ඒක එච්චර හිතන්න දෙයක් නෑ. එතන මේ ලෝකේ සත්වයෝ එක එක කෙනාට දැනෙන දේ දැනෙනවා. සත්තු ගොඩාක් ඉන්නවානේ. මිනිස්සු කරන්නේ නේ. මිනිස්යන්ට දැනෙනවා මේ තමන්ගේ අවට පරිසරය, අනිත් මිනිස්සු ගැන, තමන්ගේ ඥාති ගැන දැනෙනවා. අර ඒලොන්ටත් දැනෙනවා. කෝවිඩ්ටත් දැනෙනවා. අමනුෂ්‍යයන්ටත් දැනෙනවා නේ. ඒගොල්ලන්ගේ පරිසරය. ඒතර අර සියලු සත්වයන්ට එක එක දැනෙන දේවල් ටිකක් තියෙනවා නේ. ඒ දැනෙන මුළු දේවල් ඒගොල්ලෝ කල්පනා කරන දේවල් එක එක සත්ව වර්ග ගත්තොත් ඒ අතරින් අර කූඹි ටික කල්පනා කරන දේවල් ටික ගත්තොත් ඒකේ අනුපාතය කොයි වගේද? ඒ කියන්නේ සියලු සත්‍යයන් කල්පනා කරන දැනෙන උන්ට උන් හිතන පතන ලෝකය එක්ක උන්ගේ දැනෙන සිතුවිලි හටගෙන නැති වෙනවනේ. ඒ ධර්ම ගොඩ සමූහය එයයි කූපි ටිකට ආවට දැනෙන ඒකත් අරගේ උපකුලකයක්නේ. ඒක කොච්චර පම්බෝපදිය ඉතින් සියෙන් පම්බෝ එමේ අහන්නේ සියලු සත්‍යයන්ටම වරින් වර ඒක දේවල් දැනෙනවා. ඒ කූපිටි කරන්නේ නෙමෙයි. මිනිස්යන්ට, ප්‍රේතයන්ට, තිරිසනුන්ට, දෙවියන්ට, දේ ලක්ෂ ගණන් ඉන්නවනේ සත්‍යෝ. එතස එක එක පරිසර පද්ධති දැනෙනවා. ඒතර ඒ දැනෙන දේවල් ඔක්කොමයි කූපින් කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමට දැනෙන දේවල් ටික ඔයගලට හිතාගත්ත හැකි අනික් කූපි ගැන, ඒගේ පරිසරය ගැන දැනෙන ටිකයි. අර සියලු දැනීම එක සංසන්දන එකලු සියලු සත්‍යයන්ට එන ඒක අරකින් කියෙන් පම්බුවක් වගේ
දසම
ගණන් නෙමෙයි. ඒක කෝටියෙන් බිලියනකින් පම්බුවක්වත් නැහැනේ. මුළු ලෝකේ වෙන අනික් සියලු සිද්ධිත් එක්ක කල්පනා කළොත් අර එක සතෙකුට හිතෙන දේවල් ඒ අනික් ලෝකේ වෙන සිද්ධිත් එක්ක ඉතාම සුළු ප්‍රමාණ කෝටියෙන් නෙමෙයි කියන්න බැරි තරම් දසම ගණනක්වත් නැහැ. ජීවත් වෙන්න ප්‍රයෝජනවත් වෙනවා නේද? නේද? ඒ තව අවුරුදු 100කින් එකිනෙකා ගැන හිතපු දේවල්, එකිනෙකා ගැන ගත්ත තීරණ, අනිත් තමන් ගැන තමන් හිතපු විදිය, අනිත් අය ගැන හිතපු විදිය අවුරුදු 100කින් වැදගත්කමක් තියනවා. අර රිලවරන්ට්ව හිතන විදියම වගේ තමයි. ඒ කියන්නේ මේකේ අනිත්‍ය ස්වභාවය සැලකුවාම මේක සාරයක් නැති වෙනවා. හරයක් නැහැ. ඒ කියන්නේ හරයක් තියෙනවා කියන්නේ ඒක ටිකක් කාලයක් තියෙනවා වගේ. එහෙනම් මිනිස්සු අද එකක් හිතනවා, හෙට තව එකක් හිතනවා. අවුරුදු 100කින් බැලුවම මේ අද ඕගොල්ලෝ හිතන කිසිම දෙයක් නැහැ. හිතන දේවලුත් නැහැ, රූපත් නැහැ, මොකුත් නැහැ. දැන් කූඹි රංචුව හිතන පතන දේවල් දවස් 7න් ඔක්කොම ඉවරයි නේ. මාසෙකින් කියමු. ඊටසේ අලුත් කූඹි ටිකක් තියෙන්නේ. අලුතෙන් ඉපදුන. ඒ වගේ මේ මිනිස්සු හිතන දේවලුත් මිනිස්සු වලට ඒවා හිතන්නේ කොහොමද? මේ මොන හරි සමාජ දෙයක් වුණා මේක මාර ප්‍රශ්නයක් නේ දැන් කියලා හිතනවා. නේද? සමාජෙ මොනවා හරි වුණාම මේක මෙහෙම ලංකාවට මේක වෙන ප්‍රශ්නයක්. ඒක තමයි ගෙදර මොනවා හරි වුණොත් ඒක මිනිස්සුන්ට මාර ප්‍රශ්නයක් නේ. ලොකු ප්‍රශ්නයක් නේ. මිනිස්සු අරගල කරනවා, යුද කරනවා. මේ පොඩි කෙනෙක් ලොකු දෙයක් වගේ දකින්නවා නේද? හැබැයි ඒක සමස්ත ලෝකෙ සිද්ධ වෙන දේවල් එක මොකද? ඒක නිකන් පොඩි දෙයක්. අනිත් සත්තුන්ට කිසි වැදගත්කමක් නැහැ. දැන් මේ මිනිස්සු ඉස්සර අපි ඉන්නමල මිනිස්සු යුද කරනවා. ඒ යුද්ධේ ඔය කූඹින්ටවත්, ත්‍රිලංටවත්, පෙරේතයන්ටවත්, අමනුෂ්‍යයන්ටවත්, දෙවියන්ටවත් කිසිම වැදගත්කමක් තියෙනවා. උන් එක ගන්න මොටලයක් නෑනේ. උන්ගේ ජීවිතවලට අදාළ නෑ. මේ මනුස්සය කණ්ඩායමකට තමයි අපේ මනුස්සයන් ගෙන පොඩි ළමයින්ට ඒක වැඩක් නෑ. පොඩි ළමයි දන්නේ නෑ සමහර අය නේද? ඊට පස්සේ වයස්කම කට්ටිය ඒගොල්ලොත් එච්චර හිතන්නේ නෑ. ඉතින් අපිට ඕගෙන හිතලා වැඩක් නෑ කියලා ඒගොල්ලෝ හිතන්නේ. ඊට පස්සේ සමහර ඉතින් සීමිත පිරිසක් තමයි මේක ඒගොල්ලෝ ඒක ගැන කල්පනා කරනවා, සතුටු වෙනවා, හිතනවා. එතකොට අන්න ඒ වගේ බැලුවාම මේ හටගන්න නාම රූප වල හරයක් නැහැ. අපි ගොඩාක් වැදගත් කියලා දැක්කට ඒක අනිත් සත්කුල සාපේක්ෂව බලනකොට හරිම වැඩක් නැති දෙයක්. ඒකේ අනිත්‍යතාවය කල්පනා කරත් මේක මේ යුගයේ විතරයි තියෙන්නේ කියලා කල්පනා කරමු. ඊළඟ යුගයට මේක යන්නේ නැහැ කියලා කල්පනා කරා. මේක කිසිම හරයක් නැහැ. මේ දිගටම යනවනන්නේ අපි හරයක් කියන්නේ ගහක හරය කියන්නේ කාලයක්. ඉතින් මිනිස්සු හිතන තරම් මේ ලෝකේ තද්දට නිකන් මේ හිතන තරම් දෙයක් නැහැ. හට ගන්න හැම දෙයක්ම නැති. දැන් අන්න ඒ මානසිකාරය ප්‍රොටෙක්ට් කරන්න එකට අපි කියනවා අසාරකව බලනවා කියලා. සාරයක් නැති බව. සංස්කාරයන්ගේ නාම රූපවල සාරයක් නැහැ. නිකන් වැඩක් නැහැ. මහා දේවල් නෙමෙයි. ඒ කියන්නේ ඕගොල්ලෝ ගැන අනිත් අය හිතන දේවල්. තමන් ගැන හිතන විදිය. තමන්ට තමන්ගේ රූප දැන් තමන්ට තමන්ගේ ඇත්තටම තියෙන රූපේ ස්වභාවයයි මේ ඔක්කොම අනිත්‍ය නම් මේව ලෝකෙන් හරි පොඩි කුලකයක් විතරක් නේ ලෝකේ සත්ත්ව තව ගොඩක් ඉන්නවා මේ මිනිසුන්ටයි කි ලෝකයක් විතරක් නෙමෙයි මේක හැම සතකටමයි තියෙන මේ ලෝකේ මොනුත් මේ ලෝකේ කොටසක් නේ එහෙනම් හිතන්න විනාඩිය මේ මේ ඔක්කොම අනිත්‍ය නම් මේව හරයක් තියෙනවා ඒ කියන්නේ මේ මහා දේවල්ද කියලා බලන්න එක විතර ගන්න පුළුවන් කියලා බුදුරණාහසේ සත්‍යක පරිතුමා කියවනේ මේව ආත්මයක් තියනවා කියලා. බුදුරණාහසේ ඔයා කියන්නේ ආත්මයක් තියනවා කියලා ඔහු කිව්වා. අනික මිනිසුත් එහෙම කියනකොට බුදුරණාහසේ කිව්වා නෑ ඔයාගේ විතරක් අදහස කියන්නේ අනිත් අය වැඩක් නෑ කියලා දුක ඔහු ආත්මයි. ඊට පස්සේ බුදුරණාහසේ අහනවා මේ ඔයාගේ රූපය ඔයාගේ කැමති ලෙස පවත්වන්න පුළුවන්ද කියලා. ඉතින් ඉතින් මේ මම කියලා මේ රටවල මේ ඔය මගධ රටේ රජතුමා තමයි අජාසත් රජතුමා ඒ කාලේ ඊට පස්සේ කොසල් රටේ කොසල් රජතුමා එයාට පුළුවන්ද කියලා අහුවා තමන්ගේ විජිතේ මිනිස්සුයන්ව තමන්ගේ රටේ මිනිස්සුන් කැමති දෙයක් කරන්න රටේ නිරපන්න එහෙම නැත්නම් දඬනයක් දෙන්න, ඒගොල්ලන්ගේ මුදල් රාජසන්ත කරන්න, මේවාගේ කැමති දෙයක් කරන්නට ඒ රජවරුන්ට බලය දෙනවාද කියලා බුදුරණන්සේ අහනවා. එතකොට දැන් මෙයා ඒක පොඩ්ඩක් අහු වුණා. මොකද උතන අර ලිච්ඡවි රජකුමාරවරුත් ඉන්නවානේ. ඒගොල්ලන්ටත් හරියන්නේ එකම මෙයා උත්තරේ දුන්නා. මොකද කිව්වේ? ඒ රජවරුන්ට විතරක් නෙමෙයි. මේ ලිච්ඡවි රජකුමාරවරුන්ටත් පුළුවන් තමන්ගේ රටේ ඒ කියන්නේ ඒගොල්ලෝ අරිට වඩා මහා ඉච්ඡරම බල සම්පන්න රජවරු නෙමෙයි. නමුත් ඒගොල්ලන්ට පුළුවන් කියලා සත්‍යක පඬිතුමා කියනවා මේ කැමති දෙයක් කරන්න තමන්ගේ රටේ මිනිහෙන් නිරපන්න, එයාගේ රාජ්‍ය සත්‍යක කරන්න, එයාගේ මුද, එයාගේ ඉඩකඩ, එතකොට එයාට දඬුවම් දෙන්න. මේ රජ කුමාරවරුන්ටත් ඒ බලය තියෙන එකේ අර මහා රජවරුන්ට ඒක ගැන කවර කතාවද කියලා කිව්වා. ඒ කියන්නේ අපි ත්‍රිවිධ රජ කුමාරවරුන්ටත් ටිකක් සතුටක් වෙන විදිහටම උත්තරේ දුන්නා. උදයන්හතර තේරෙන්නේ තුලා මෙහෙම තමයි උත්තරේ දෙන්නේ යන්නේ. ඒක තමන්ගේ රටේ අය තමන්ට ඕන විදිහට වසංගේ පවත්වන්න පුළුවන් කියලා තමයි උත්තරය දුන්නේ. ඊට පස්සේ බුදුරණන් හන්සේ ආන්නේ ඒ වගේ ඔයාට පුළුවන් ඔයාගේ රූපය තමන්ගේ වශයෙන් පවත්වන්න කියලා. රූපේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. එතකොට මෙයා නිස්සද්ද. ඒ දැන් මෙයා ටිකක් මම දන්නේ ආර්ථික අර්ථ කතාවල තියෙන පොඩ්ඩක් විරූපී කෙනෙක් කියලා බඩේ මාත. වශයෙන් පවත්වන්න පුළුවන් මොකද බුදුරණන් සීලකට කියන්නේ. ඔයාගේ රූපේ නිකන් තරුණ ලස්සන රූපයක් කරගන්න කියන්නේ. බෑ කිව්වොත්. මගේ ඇඟ මගේ වසනේ පවත්වන්න බෑ කියලා කිව්වොත්. ඒත් බුදුරජාණන් ශ්‍රී කියපු කතාව තමයි ඔප්පු වෙන්නේ. ඒ කියන්නේ මේ රූපේ අනාත්මයි. මේ ඇඟ මට උන් දිර පවත්වන්න බෑ. මේක මගේ නෙමෙයි කියන කාරණේ ඔප්පු වෙනවා. දැන් දෙකෙන් මොකක් උත්තරේ දුන්න? මේක මේ බේරන්න බෑ. පුළුවන් කියුවොත් එහෙනම් ආගේ රූප වෙනස් කරගන්න කියලා බුදුරණවහන්සේ කියයි. බෑ කිව්වොත් බුදුරණවහන්සේ කියපු එකමයි ඔප්පු වෙන්නේ. ඉතින් මෙයා මොකද කරේ? නිස්සද්ද. ඉතින් දෙවෙනි පාරක් බුදුරණවහන්සේ ආන්නේ. ඒ නිස්සද්ද උනා. තුන්වෙනි පාරක් ඇහුවා. තුන්වෙනි පාර අහනකොට බුදුරණවහන්සේ කිව්වා මෙහිමයි බුදු කෙනෙක් සකාරණව කාරණයක් කර්ම සහිතව අහනකොට කවුරු නිස්සද්ද වෙලා හිටියොත් එයා එක්ක චිත්ත වික්ෂේපයට පත් වෙනවා. එහෙම නැත්නම් හිස හත් කරගෙන ඒ අහසේ තියෙන ওই වෙලාවේ අර වජ්‍රපාන් කියන යක්ෂයා. එයා මේ ඉන්න බව සත්‍යකටයි බුදුරණවහන්සේටයි විතරයි පේන්නේ. අනික් කයට පේන්නේ නැහැ. දැන් මෙයා කිව්වොත් මේක අසාධාරණයි මේ යක්ෂයෙක් ගැනලා බුදුරණවහන්සේ කියලා මිනිස්සු මොකද හිතන්නේ? මිනිස්සු හිතනවා මෙයාට පිස්සු කියලා. ඒ ඒගොල්ලන්ට පේන්නේ නැහැනේ. ඉතින් දැන් ඒක කියන්නත් බෑ. මොකද මිනිස්සු කියා බැලුවා මෙයාට පේනවා. හරියම යක්ෂයෙක් මිනිස්සුන්ට පේන බව නෑ එහෙනම් ආයුධයක් තියාගෙන. ඉතින් මෙයාගේ ඇඟෙන් දාඩිය දාන්න ගත්තද? කරන්න දෙයක් නැතු දැන් ප්‍රශ්න තුන් පාරක් අහලා උත්තර දෙන්නෙත් නෑ. එතකොට දැන් දැන් මේ අහන්නේ මොකද්ද? මේ රූපය හෝ මේ මේ සිත සම්බන්ධ දෙයක් හෝ අපිට ආත්ම වශයෙන් පවත්වන්න පුළුවන්ද? ආත්ම වශයෙන් ගන්න පුළුවන්ද කියලා. දැන් මේක මෙහෙම එකක් තියෙනවා. මම කිව්වේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නාම රූප අනාත්මයි කියලා කියනවා. ඒ කියන්නේ ඒවා වශයෙන් පවත්වන්න බෑ කියලා කියන අතරේ හැබැයි අනිත් අපි මෙහෙම දෙයක්ත් තේරුම් ගන්න ඕනේ. මොකද්ද? නාම රූපවල ක්‍රියාවලියම තමයි හැබැයි අපි ජීවිතය කියන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට කියනවා මේ රූපය මම නෙමෙයි. සිත මම නෙමෙයි කියලා කියන අතරේම දැනගන්න ඕනේ. හැබැයි එයින් පිටට දෙයක්ත් නෑ. ඒක තමයි මගේ ජී ඒ කියන්නේ ජීවේ ගත වෙන්නේ මත් එක්ක හැබැයි. එතන තමයි ටිකක් අමාරු. දැන් ගොඩක් අය ඔය කතාව කියන මේ රූපයි මනසයි ඒ කියන්නේ විඥානයක් හරි සංඥාවක් හරි ඒවා හටගෙන නැති වෙනවා ඒවා මම නෙමෙයි. නමුත් මේ මම නෙමෙයි කියන අතරේම දැනගන්න ඕනේ මුළු ජීවිතේම තමයි කියන්නේ නාම රූපම තමයි ජීවිතේ කියන්නේ. කියන ජීවිතේ ගත වෙන්නේ මේ නාම රූප වල සහ සම්බන්ධයෙන් પરම්පරා වශයෙන් ගත වෙනවා කියලා. අන්න ඒක ටිකක් අවබෝධ කරගන්න අමාරුයි. මේවා කොහොමද භවයක් භවයක් සම්බන්ධ වෙන්නේ? මේ ජීවිතයෙන් කොහොමද මේ සිත සහ ඊළඟ සිතුවිලි සම්බන්ධ වෙලා ජීවිතේ කැරකෙන්නේ කියන්නේ? ඒ හේතුඵල න්‍යාය කියලා එකක් අපි කියනවා. අපි විදියට කියනවා පටිච්ච සම්පදාය කියලා කියනවා. ඒකෝ ඒක ටිකක් අමාරුයි. ඉතින් අපිට අපේ හිතන හදවතටම අපි දැන් මේක ආත්මයක් නෑ කියනවනේ. එහෙනම් ඊළඟට අපේ හදවතටම බොරුවට හරි නිකන් ඔහේ හරි නෑ කිව්වත් එන ප්‍රශ්නේ තමයි එහෙනම් මොකද්ද තියෙන්නේ? මොකද්ද මේ වෙන්නේ කියලා තමයි විස්තර කරගන්න ඕනේ. ඒක නොකරන තරක්ක පොඩි අඩුවක් හිටිනවා. එතකොට මේ අරේ මහපු වෙලාවේ මේ උත්තර දී ගන්න බැරුව දැන් මෙයා තේරුණා මේක හරියන්නේ නැහැ කියලා ධාගේ දාලා මේ පඬිතුමා මේ ප්‍රතිඥා දුන්නා මේ රූපය කැමති විදිහට පවතින්නේ නැහැ කියලා. වයසට යනවා ඔක්කොම වෙනවා කැමති විදිහට පවතින්නේ නැහැ. එතකොට පුත්‍රාන්හන්සයන් ඔය දැන් හොඳට හිතලා උත්තර දෙන්නවා. ඉස්සෙල්ලා කියපු එකයි දැන් කියපු එක වෙනස්. දැන් විඥානේ මේ මම මගේ කියලා කියන දෙයක් නැහැ. දැන් මම තව එකක් කියන මේ විඥානය මගේ කියලා මගේ හිත කියලා කියන්න පුළුවන්ද කියලා දැන් ඔන්න ඔයගලන්ට කියවන අර චක්කු විඥානය කියලා දෙයක් මතකද කියලා විඥානකාරකයක් තියෙනවානේ ඒකෙන් චක්කු විඥානය කියන්නේ මොකද අවට පෙනෙන බව දැන් සාමාන්‍යයෙන් ඒක මිනිස්සු කියන්නේ මට පේනවා කියලා මට පේන දැන් මොනවද පේන්නේ අවට වස්තුනේ ඔන්න හොඳට බලන්න අවට වස්තු පේන්නේ එතකොට වස්තු මේ මෙතන මේ මේසේ තියෙනවා මේ මම ඉන්නවා ඔයගලන්ට මේක පේන්නේ එතකොට ඔය අවට දැන් දැනෙන භවයේ තියෙනවා තමන්ගේ ගතිය මොකක්ද ඒ කියන තමන්ගේ ගතිය දැන් පෙනීම බැසගෙන ඉන්නේ මොකේද කියන්නේ අවට පෙනීම කියන චක්කු විඤ්ඤාණය බැසගෙන ඉන්නේ මොකේද ඒ අරමුණ දැන් මේ අවට පරිසරයේ තමයි දැනෙන්නේ මෙතන තමන්ගේ ඇඟට වඩා පේන්නේ මොකද්ද? ආට පරිසරය. මොකද්ද ඒකේ තියෙන තමන්ගේ ගතිය? දැන් අපි ගත්තොත් තමන්ගේ කටෙන් පිට කටහඬ නේද? තමන්ට තේරෙන එක නේද මේ කටහඬ? මට මදාන මගේ කටහඬ කියනවා නේද? ඒ වගේ නමුත් අර පේන එක ගැන පෙනීම තීරණය වෙන්නේ මොනව මතද ගොඩ? ඒ තමන්ගේ ඇහැ ඉදිරියට එන වස්තු ටික මත. ඒ වස්තු ටික ගොඩක් අඳුරු නම් අඳුරු විදියට පේනවා. දීප්තිමත් නම් ඉරේලිය කියනවා නම් හොඳට පේනවා. නැත්තම් ගොඩක් අඳුරු නම් පේන්නේ නැහැ. එතකොට බලන්න පෙනීම ගැන විතරක් ගැන හිතුවොත් ඒක නෑනේ තමන්ටම ආවේනික ගතිය. يعني මගේ කියලා කියන්නේ දැන් මේ අනිත් දේවල් නේ තේන්නේ. මේ ඇඳු ඒ ඇඳුම් පේනවා. ඇඳුම් මගේ කියන්න පුළුවන් නේ එක එකයි මහපු ඒවා. ඉතින් එහෙම කල්පනා කරලා ටිකක් එහෙම අදහසක් ගත්තා කියලා මගේ කියන්න බෑ කියලා. ඉතින් ඔන්න ඔහොම සත්‍යක එතකොට බුදුරන් වහන්සේ ආනකොට මේ පරිදුනාමාදී. එයා යා කියන්න උනා රූපේ තමන්ට උන් දිහට පවතින්නේ නැහැ කියලා. ඊළඟට බුදුරන් වහන්සේ කිව්වා ඔයා ඉස්සෙල්ලා කිව්වේ කොහමද? වැත් එක්ක වාදයට කවුරු හරි ආවොත් එයාගේ ඇඟෙන් දාඩිය දාලා එයා කම්පා වෙලා යනවා. දැන් බලන්න මගේ ඇඟේ පොඩක්වත් දාඩිය බිඳුවක්වත් නැහැ කියලා බුදුරන් වහන්සේ කියනවා. ඔයාගේ දැන් හොඳටම ඇඟෙන් දාඩිය ඉතින් මෙයාට තේරුණා දැන් අනිත් අය දැන් නිකන් මෙයා දිහා වඥායම වගේ බලන. මෙතන දැන් මට පිටක් නැහැ කියලා. එයාට තේරුණා දැන් වෙන පිටක් නැහැ. බුදුරජාණන් වහන්සේම දැන් මේක සරණ යන්න ඕනේ කියලා මොකද කළේ? එයා පිළිගත්තා. පිළිගරගෙන මේ පිළිගත්ත විතරන්නේ මේ ආධානිකට නිපස් දානට ආරාධනා කළා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ දාණය දෙන්නත් අපිට අවස්ථාවක් දෙන්න කියලා ආරාධනා කළා. එතකොට මේ හැම එකෙම තියෙන්නේ මේ නාම රූප කියන ඒවා ලෝකේ ඇත්තට හට ගන්නවා. හැබැයි කෙටි කාලීනයි තියෙද්දි වෙනස් වෙනවා. මේකේ ආත්මයක් මම කියලා ගන්න තරම් දෙයක්. හැබැයි මෙහෙමයි දැන් මම දැන් මේ ඇහැ කියන එක ගත්තොත් ඒක තියෙනවනේ තමන්ට ආවේනික බව. මේ ඇහෙන් තමන්ට නෙපෙන්නේ. මේ ඇඟට ගැහුවොත් තමන්ටයි ත්‍රෙදෙන්නේ. ඒතර ඇයි මේ අපිට මේක මාමත්වයේ විදිහට හිතෙන්නේ කියන එකත් දැනගන්න ඕන. නේද? ගැහුවොත් තමන්ට වෙන කෙනෙක් ත්‍රෙදෙන්නේ නැහැ. නේද? එතකොට මේ කෑ දැන් තමන්ගේ ඇඟයි මේක වෙන කෙනෙක්ගේ ඇඟයි කියලා වෙනසක් තියෙනවා. මේ කියන්නේ කක්කම් හතර දෙනවා හරි තමන්ට දෙන්නේ නැහැ. වෙනසක් තිබ්බට ඒක තමන්ගේ නිකන් සදාකාලික ආකාරයක් නෙමෙයි. මේ ඇඟ කියන එක මගේ හැමදාම සසරේ මම මේ වගේ කෙනෙක් නෙමෙයි. අර මං ඉස්සෙල්ලා අර බල්ලෙක්ගේ කතාව කිව්වේ. බල්ලෙක් සදා මම මෙහෙම ඉඳලා අපාය ගිහින් ආපහු මම මිනිස් ලෝකෙට එයි එහෙම එකක් නෑ. ඒ කාලවල තමන්ගේ ආකාරي වෙනස්. එතකොට මිනිස්සුන්ට හිතන දෙල්ලක් හැදිලා හොඳ වුණාම වගේ කොහොමද හිතෙන්නේ? මං ආයේ නැවතත් ප්‍රකෘති මට්ටමට පත් වුණා කියලා හිතනවනේ. නමුත් එහෙම එකක් නෑ. ලෙඩේ කියන්නේ එයාගේ ජීවිතේ එක අවස්ථාවක්. ආයේ ප්‍රකෘති වුණා කියලා කියන්නේ ඒ හැම අවස්ථාවකම ජීවිතේ සමානම එක එක අවස්ථාවක්. ඒක නම් ඒ සත්‍යකගේ කතාවක පොඩ්ඩක් තියෙනවා. ඉතින් දැන් දෙකක් වුණේ ඉඳලා ඊළඟ පොඩි විවේකයක් ගන්න